බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ဒုတိယံတိ ဓမ္မံ சரணံ
gacchāmi
ဒုတိယံတိ ဓမ္မံ சரணံ gacchāmi ဒုတိယံတိ ဘုဒ္ဓံ சரணံ gacchāmi තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
පානාති පාත වේරමණී සික්ඛාපදං තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදීන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සත්‍යාවිය උමට්ටු නයමානෝ මත්තකේ සක්ඛාය දිට්ඨි පහනාය සතෝ භික්ඛු පරිබ්බජේති සද්ධර්ම ශ්‍රවණාභිලාෂේ කාරුණික පින්වත්නි අදත් මේ සඳේ යාමයේදී ලෝකාග්‍ර ලෝතුරු බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පහන් සුවඳ දුම් බිහිත් ගිලන් පස පූජාවන් අත්පස තබා තැන්පත් කරන්නට යෙදුණා. දින අපි අදත් පළමු කොට තුන් ලොවක් සනසා වදාළ මටද සැනසීමේ මග උදා කර දුන් මගේම ශාන්තිනායක තිලෝ ගුරු අමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේටම තුන් ලෝටම ශාන්තියක් වෙනි නවලෝතුරා ශ්‍රී සද්ධර්මයේට සදාම්මගින් නිවී සැනසුණු ආර්ය උත්තම මහා සංඝරුවනට මාගේ ජීවිත පූජාවෙන් වන්දනාව නමස්කාරය වේවා යන දහසින් සාදු නාමයක් පවත්වමු. ලෞතර මාමේනින් වහන්සේගේ අභිය සත්පස තබා තැන්පත් කරන ලද මල් පහන් සුවඳ දුන් බෙහෙත් ගිලන් පස පූජාවන් තිලවක් සනසා වදාළ මහා කාරුණික ලෞතර බුදුරජාණන් වහන්සේ මට දානුකම්පා කොට මා කෙරෙහි අනුග්‍රහ පිණිස මේ සියලු පූජාවන් නිවසා වදාරත්වා පිළිගනිත්වා ඒ ලෞතර සම්බුදු ගුණ විශේෂෙහිම මේ සියලු පූජාවන් පූජා කරමි. පූජා වේවා පූජා වේවා පූජා වේවා. පූජානිසංස බලයෙන් වහවහ සසර දුක් ගෙවා ලබන උතුම් වූ නිර්වාණ ශාන්තියත් නිවන් ලබනාතුරු දෙලව ශාන්තිය රැකවරණය නිදුක් නිරෝගී භාවයත් සලසා ලැබේවා යන අදහසින් සාදු කියලා පූජාවන් පවත්වමු. සියලු තැන්නේ පිහිටියා වූ ශාරීරික උද්දේශික පාරිභෝගික ත්‍රිවිධ චෛත්‍ය රාජානන් වහන්සේලාට මාගේ වන්දනාව නමස්කාරය වේවායි සාදු කියලා වැඳ නමස්කාර කරමු. උතුම් වූ බුදුරුවනට සදහම් රුවනට මහා සංඝරුවනට මේ සසර පුරාවට සිදුවුණු යම් වරද ප්‍රමාද දෝෂයක් ඇත්තේ නම් ඒ සියලු වරදට ඒ සියලු ප්‍රමාද දෝෂයනට මට සමාව ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමි. ධර්මශ්‍රවණාභිලාෂී ගුණබර කාරුණික පින්වත්නි, මේ වෙලාවේදී උතුම් තුනුරුවන් සී කොට වැඳ නමස්කාර කරලා ලෞතර සම්බුදු ගුණ විශේෂෙහි සම්බුදු පූජාවන් පවත්වලා ත්‍රිවිධ චෛත්‍ය බෝධි වැඳ නමස්කාර කරලා මේ ලෝකයේ තුල සිද්ධ කරගන්න පුළුවන් උදාරතර මහා පින්කමක් අපි මේ වෙලාවේදී සිද්ධ කරගත්තේ. විශේෂයෙන් මීට මාස දෙකකට පමණ ඉහතදී අද වගේ දවසක හදිසි අනතුරකට පත් වෙලා වියවන්නට යෙදුණු ඒ දයාබර මෑණියන්ගේ ගුණයත් සිහිපත් කරමින් ඒ ආදරණීය මව් ගුණයට උපහාර පූජා පවත්වමින් සසර ගමන සුවපත් කරගන්නට පුණ්‍යානුමෝදනා කරන අතරේ තමද මේ දෙපාර්ශවයෙන් ගිය පරලෝගිය ඥාතිතයි සිං සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් සුජීවත්ව වාසය කරන මව් දෙමාපියන්ට ආශිර්වාද කරමින් මේ පවුලේ හැම දෙනාටමත් මේ පින්කමට සම්බන්ධ වෙන හැම දෙනාටමත් බුද්ධ ආදී රත්නත්‍රේ ආශිර්වාදේ පිහිට රැකවරණය නිදුක් නිරෝගී භාවය දිගාසිරි ප්‍රාර්ථනා කරමින් සිද්ධ කරන ධර්ම දානමය මහා පින්කමයි මේ මොහොතේ ආරම්භ වෙන්නේ. ශ්‍රී සද්ධර්මයේ තමයි පින්වතුනි අපි ලැබපු ලොකුම ලාභය. සද්ධර්මයේ තුලින් ලබන ලාභය නොමැතිව වෙන මොන පැත්තකින් ලබන ලාභයක් තිබුණත් අපට එච්චර පළක් නෑ, ප්‍රයෝජනයක් නෑ. ලෝකෙ නොයෙක් නොයෙක් සතතින් සම්පතින් සතුට සොයාගෙන යන ලෝකයේ තුල යම් දවසක අසරණ වෙන වෙලාවක් එනවා. බැරි මහලු වියට පත් වෙලා ලිඩ ඇඳට පත් වුණාට පස්සේ අපි මේ ලෝකයේ සැපයි කියලා හිතාගත්ත කිසි දෙයකින් හිතක් ලබන්න බැරුව යනවා. රූප තිබුණට ඒක බලන්න ඇස් දුර්වල වෙලා නම්, ශබ්ද තිබුණත් කන් ඇහෙන්නේ නැත්තම්, සුවඳ තිබුණත් රස තිබුණත් පහස ලැබුණත් ඒව විඳගන්න තරම් ඉන්ද්‍රිය ප්‍රාණවත් නැත්තම්, එදාට අපි හොයාගත්ත දේවල් වලින් ප්‍රයෝජනයක් නැතුව යනවා. අන්න එදාට ඒ ලෙඩ ඇඳේ ඉඳගෙන හරි හිත හිතා සතුටු වෙන්නට පුළුවන් යමක් අපි මේ ජීවිත කාලය තුල එකතු කරගෙන රැස් කරගෙන තිබෙන්න ඕන. මේ කාලය තුල ඒ ඉපෙහීම අපි කරගත්තේ නැත්නම් කොයි වෙලාවක හරි එනවා වෙලාව අර ගියේ සිඳුනු විලක කොස්වාලිහි නියකු වගේ අසරණ වෙන වෙලාව. ඒ නිසා අපේ ජීවිත අසරණ නොවන්න සුරක්ෂිත වෙන්න ඕන. ඒ සුරක්ෂිත කරගන්න පුළුවන් එකම පිහිට පිළිසරණ තථාගත ධර්මය. තථාගත ධර්මය තුළින් නැගෙන මතුවෙන ප්‍රතිපදාවන් ජීවිතයට සමීප කරගත්තු අපට හැමදාම සතුටින් සොම්නසින් ජීවිතේ ගෙවා දමන්න පුළුවන්කම තිබෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ මුළු තුන් ලෝකේට අනුකම්පාවෙන් කරුණාවෙන් දේශනා කොට වදාළේ ජීවිතේ හිස් කරගන්න එපා. මේ ලැබිච්ච ස්වල්ප වෙලාවේ කරගන්න පුළුවන් උපරිම දේ අප්‍රමාදීව සිද්ධ කරගන්න, රැස් කරගන්න කියන අවවාදයේ අනුශාසනාවයි පිරුණුවම් පා වදාරණ මොහොතේ ඒ සියලු අදහස් එක්තැන් කරලා කෙටි කරලා අප්‍රමාදේන සම්පාදේත කියන මේ වදන් වලින් පැහැදිලි කොට වදාළේ. එනිසා බෞද්ධ ජීවිතයක් පෙරපිනෙන් ලද අපි ඒ ජීවිතයේ සැබෑ අර්ථවත් භාවය උදෙසා ජීවිතය මෙහෙවන්න ඕන. ඒ ජීවිතයේ මෙහෙවන ගමනේදී අපට මතුවෙන සම්බාධක බොහෝයි. මේ ගත කරන ජීවිතය ලෞකික ජීවිතය පවත්වාගෙන යාම සඳහා අපිට බොහෝ කාලයක් ධනයක් ශ්‍රමයක් ඒ වෙනුවෙන් වැය කරන්නට වෙලා තියෙනවා. හැබැයි වැඩි කාලයක් ශ්‍රමයක් ධනයක් වැය කරන්න වෙච්ච කාරණාවන් ටික හොඳින් විමසලා බැලුවොත් නම් අපි විසින් හදාගත්ත ලෝකයක් මවාගත්ත ලෝකයක ජීවත් වෙන්නයි වැඩි වෙහෙසක් දරන්න වෙලා තියෙන්නේ. අපේ මිනිස් ජීවිතයක අවශ්‍යතාවයන් බොහෝයි. අවශ්‍ය දේ සීමාවක් නෑ. හැබැයි මේ අවශ්‍යතා සියල්ල ඉටු කරගන්න පුළුවන් ලෝකයක් නෙමෙයි මේ. අවශ්‍යතාවයන් සියල්ල ඉටු කරගත්ත කෙනෙක් මෙලව පහළ වුණෙත් නෑ, පහළ වෙන්නෙත් නෑ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ, කොච්චර වුණත් පිරෙන්නේ නෑ, සම්පූර්ණ වෙන්නේ නෑ. එනිසා මෙන්න මේ අවශ්‍යතා අතුරෙන් අත්‍යවශ්‍යතා වෙන් කරගත්ත කෙනෙකුට තමයි ජීවිතයේ සැනසුමක් ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ අත්‍යවශ්‍යතා ටික සම්පූර්ණ කරගෙන ඊට අතිරේකව යම් ඉඩක් ලැබෙනවා නම් අවශ්‍යතා තුරින් ප්‍රමුඛතාවයන් දීලා ඉටු කරගත හැකි දේ සම්පූර්ණ කරගන්න මහන්සි දරනවා නම් මේ ජීවිතයේ තුල යම් සැනසීමක් ලබන්න පුළුවන්. ඒත් අපි අපේ ජීවිත දිහා බැලුවාම යසීමිත ආසාවන් සියල්ල සම්පූර්ණත්වයට පත් කරගන්න යාම තුල අපට කායිකව හෝ මානසිකව හෝ මේ මිනිස් ජීවිතය තුල විඳ යුතු සැනසීම, සැනසිල්ල, සංසිඳීම අපි හුඟක් දෙනෙකුට අහිමි වී ගිය බවකුයි පෙනෙන්නේ. එබැවින් අපේ ජීවිත අල්පේච්ඡ පැවතුම් ඇති කරගෙන සැහැල්ලු දිවිපැවැත්මක් හදාගත්තු ඒ පැවැත්ම තුල මීට වැඩි සැපතක්, සතුටක්, සුවයක් ජීවිතයට ළඟා කරගැනීමේ හැකියාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පින්වා වදාලා. උන්වහන්සේ දේශනා කළ ඒ ප්‍රතිපදාව අනුව හෙඩගැහෙන ජීවිත තුල නිදහස විවේකය මිට වැඩි එකතු කරගන්න පුළුවන්. ඒත් අපේ වර්තමාන ක්‍රියාකාරකම් තුල ආර්ථික, සමාජික, දේශපාලනික රටාවන් තුල අපට කාලය කියන එක ඉතාමත්ම අල්ප වෙලා ස්වල්ප වෙලා කිසි දෙයකට යොදවන්න තරම් කාලයක් නැහැ කියන තරමට අපි කාලයේ පිළිබඳව ගැටලුවකට පත් වෙලා තියෙනවා. මොනවා හරි දෙයක් අපි කරන්න ඉදිරිපත් වුණොත්, යෝජනාවක් ආවොත් කොහෙන්ද ඒකට වෙලාව? කෝ කාලයක්, කෝ නිදහසක් අපේ මතකයට නැගෙන වචන වෙලක් වචන පෙලක් බවට පත් වෙලා ඒ අදහස් ටික. ඒත් අපි යම් යම් දේ දැහැමි දේ සඳහා යොදවන්න කාලය නැති වුණා. වෙනත් වෙනත් අවශ්‍යතාවයන් සඳහා නම් කෙසේ හෝ කාලය සොයා ගැනීමේ හැකියාව ඇති බවමයි ජීවිත දිහා බැලුවහම පේන්නේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා, ඔය කොච්චර කාලයක් නෑ වෙලාවක් නෑ කීපිය හිටියත් අපේ හිසට පහරක් වැදුනොත් හිස ඇඳිවත ගිනිගත්තොත් ඒ වෙලාවේදී අපි කුමක්ද කරන්නේ? මට දැන් මේකට ප්‍රතිකාර කරගන්න වෙලාවක් නෑ, පස්සේ කරගන්නවා. මේ වෙලාවේ ප්‍රතිකාර ගන්න යන්න විදිහක් නෑ, ගෙදර කවුරුවත් නෑ, දාලා යන්න බෑ. ගෙදර ඉන්නේ නෝනා විතරයි, තනි කරලා යන්න බෑ. මහත්තයා විතරයි ඉන්නේ, දාලා යන්න බෑ. දූ දරුවෝ විතරයි ඉන්නේ, කොහොමද දරුවන්ව දාලා යන්නේ? රැකියාව දාලා නිවාඩු දාලා යන්න විදිහක් නෑ ප්‍රතිකාර කරගන්න කියලා. අපි ඒ බඳු අනතුරකදී ප්‍රමාද කරන්නේ කිසිවක්. එහෙම වෙලාවේදී බිරිඳාමතකයි, සාමියාමතකයි, මව්පියාමතකයි, දරුවාමතකයි, දීපලගේ දොර රැකී රක්ෂාමතකයි ප්‍රධානත්වයේ ලැබෙනවා. හිසට සැටකින් කඩුවකින් පහර ලද වෙලාවේ ඉක්මන් ප්‍රතිකාරයක් සඳහා හිස ගිනිගත් වෙලාවේ එය නිවා ගැනීම සඳහා අනිත් ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. ඔක්කොම පැත්තකට දාලා ප්‍රමුඛතාවය ඒ සඳහා සපයනවා. දැන් මේ අපි කවුරු ඒ බඳු අනතුරකටපත් වුණොත් අපි හැමෝම එහෙමයි. ගිය බලා ගන්න කවුද? දරුවන්ට උයලා පිහලා දෙන්නේ කවුද? රැකියාව පිළිබඳව ගැටලු වෙන්න පුළුවන් නිවාඩු නැති බව. ඒවා එකක්වත් ප්‍රශ්න වෙන්නේ නැහැ. මෙතනට ප්‍රමුඛතාවය දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් කෙනෙක් හිසට සැතකින් අවියකින් පහරක් ලද වෙලාවේ, හිස ගිනිගත් වෙලාවේ ඒ සඳහා පිළියම් යොදන්න, ප්‍රමුඛතාවය දෙන්න අනිත් සියල්ල අතහරිනවා, අමතක කරනවා. අම්මා තාත්තා, ස්වාමියා, බිරිඳ, දූ දරුවෝ, රැකියාව, සල්ලි මිල මුදල්, දේපල, රන් රිදි, ආභරණ, ගේ දොර, මේ සියල්ලක් අමතක කරලා ප්‍රමුඛතාවය අතට දෙනවා. උන්වහන්සේ දේශනා කරනවා, යම් කෙනෙකු සියලු දේ අමතක කරලා අන්න එතනදී ප්‍රමුඛතාවය දෙනවා වගේ ඊටත් වඩා ප්‍රමුඛතාවය දෙනවනම් දිය යුතු ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සක්කාය දිට්ඨි පහනාය, ඔන්න නුවණ ඇති සිහි ඇති යම් සත්පුරුෂයෙක් ඉන්නවා නම්, නුවණැත්තෙක් ඉන්නවා නම්, නුවණැත්තෙක් කියලා කියන්නේ සසර ස්වභාවය දන්න, සසර ස්වභාවය දකින කෙනෙක් ඉන්නවා නම් කරගන්න ජීවිතයේ ප්‍රමුඛතාවය දෙනවා යා හිස ගිනි ගත්තටත් වඩා හිසට සැටකින් පහර ලද වේලාවටත් වඩා ප්‍රමුඛතාවයක් දෙනවා කොහොමද සලහත සක්කාය දිට්ඨි පහනයි සක්කාය දෘෂ්ටිය දුරු කිරීම සඳහා ඒ සක්කාය දෘෂ්ටිය දුරු කිරීම සඳහා විශේෂතාවය ප්‍රමුඛතාවයක් දී යුත්තේ සක්කාය දෘෂ්ටිය දුරු නොකළොත් එයා මේ සංසාරේ බොහෝ කලක් සැරිසරන කෙනෙක් සක්කාය දෘෂ්ටියෙන් යුක්ත නම් එයාගේ සසර ගමන පැවැත්ම කොච්චර දීර්ඝද කියලා කියන්න බෑ. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති. මේ සංසාර ගමනේ දිග කෙලවර දැක්විය නොහැකි බවමයි ඒ අනමතග්ග සංයුත්තයේදී බුදුරජාණන් වහන්සේ නැවත නැවත අවධාරණය කළේ. ඒ දීර්ඝ සසර ගමනේ මේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජනගෙන ප්‍රමුඛතාවයේ දීලා සක්කාය දෘෂ්ටිය බැහැර කරගත්තේ නැත්නම් මේ සසරේ සැරිසරන්න වුණොත් තව කී සැරයක් හිසට සැටින් පහර කාලා කඩුවකින් මුගුරකින් අවියකින් පිහියකින් දණ්ඩකින් ගලකින් පහර වැදිලා කොච්චර ආත්මභාව ගණනක් මිය යන්න වේවිද පීඩා විඳින්න වේවිද කියලා ගණනය කරන්න බෑ. මේ සසරේ සැරිසරන්න වුණොත් තව කී වතාවක් හිසට ගිනි ඇවිලිලා වතට ගිනි ඇවිලිලා පිච්චිලා දැවිලා මරණයට හෝ මරණයට ආසන්න දුකකට කොච්චර වාර ගණනක් පත්වේවිද කියලා කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට මහණෙනි නුඹලට යම් කෙනෙක් මෙන්න මෙහෙම යෝජනාවක් කළොත් මම නුඹට උදේට තියුණු සැතකින් සියවරක් පහර දෙනවා. දහවලට සියසරයක් පහර දෙනවා. හවසටත් සියසරයක් පහර දෙනවා. දවසකට 300 වතාවක් දවසකට 300 වතාවක් තියුණු සැතකින් පහර දෙනවා. ඒ විදිහේ අවුරුදු 100ක් දවසකට 300 ගණනේ අවුරුදු 100ක් මුළුල්ලේම නුඹට මේ අවියෙන් පහර දීලා හැබැයි අවුරුදු 100කට පස්සේ නුඹව සක්කාය දෘෂ්ටියෙන් මුදවනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ නිසක කරවනවා කියලා යම් කෙනෙකු යෝජනාවක් කළොත් මහණෙනි නුඹලා ඒ අවුරුදු 100ක් මුළුල්ලේ දවසකට වාර 300 ගණනේ
ඒ පහර ලබන්න කියලා කියනවා. මාණි එක ලාභයි කියලා කියනවා. ඒ සැතින් පහර කන ගණන ගණනය කරන්න පුළුවන් අවුරුදු 100ක් තුල මෙච්චර වාරයක් තමයි පහර ලැබෙන්නේ කියලා. ඒත් මාණි ඒ සක්කාය දෘෂ්ටිය දුරු කරගන්නේ නැතුව මේ සසරේ සැරිසරන්න වුණොත් සතින් පහර කාලා මිය යන්න වෙන වාර ගණන ගණනය කරන්න බෑ. අනන්තයි අප්‍රමාණයි. අනමතග්ග සංයුත්තේදී හිස කැපුම් කෑවාරවල ගලාගෙන ගිය රුධිරය මහසයුරේ ජලකඳටත් වැඩි කියලයි ඒ ආත්මභාවයන් දක්වමින් මහා කරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අවුරුදු 100ක් මුළුල්ලේ දවසකට 300 වතාවක් ගණනේ පහර කාගෙන හරි සක්කාය දෘෂ්ටිය දුරු කරගන්න පුළුවන් නම් ඒකට එකඟ වෙන්න ඒකට කැමති වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ හේතුව නිසා. එනිසා උන්වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ අපි කරන කියන හැම දෙයකටම වඩා ප්‍රමුඛතාවය දිය යුතු තැන. හැබැයි අපිට ගැටලුවක් තියෙනවා, ඇයි මෙතනට එහෙම ප්‍රමුඛතාවයක් දෙන්නේ? සක්කාය දෘෂ්ටිය දුරු කරගන්නේ මොකටද? ඒක දුරු කරගත්තාම ලැබෙන ප්‍රතිලාභය මොකක්ද? සක්කාය දෘෂ්ටිය දුරු නොකළොත් ලැබෙන ආදීනවය අලාභය මොකක්ද? මෙන්න මේ ටික අපට නිරාවරණය වෙලා නැහැ. සක්කාය දෘෂ්ටියේ බරපතලකම තේරෙන්නේ නැහැ. සක්කාය දෘෂ්ටිය දුරු නොකළොත් ලබන්න වෙන ආදීනව විපාක ගැන දන්නේ නැහැ. සක්කාය දෘෂ්ටිය දුරු වීමෙන් ලබන උදාර ප්‍රතිලාභ පිළිබඳව අපට දැනුමක්වත් නැහැ. මෙන්න මේ නොදන්නාකම තමයි අනුවණකම කියලා කියන්නේ. අපි කාගේ ජීවිතවල යම් යම් ප්‍රමාණයෙන් මෙන්න මේ නොදන්නාකම යෙදිලා තියෙනවා. ඒ නිසා අපිට ඕනකමක් නැහැ මෙතනට ප්‍රමුඛතාවය දෙන්න. හිස ගිනිගත්තොත් ඒකේ අමාරුව දැනෙන නිසා ඉක්මනින් නිවා ගන්න අනිත් ඔක්කොම අමතක කරලා එතනට දෙනවා ප්‍රතිදානත්. හිසට පහරක් වැදුනොත් ඒකේ අමාරුව දැනෙන නිසා අනිත් ඔක්කොම අමතක කරලා ඒ සඳහා ප්‍රමුඛතාවය දෙනවා. ඒත් අපට සක්කාය දෘෂ්ටිය දුරු නොකිරීමෙන් වෙන අලාභය අනර්ථය දැනිලා නැහැ, පෙනිලා නැහැ, දැනෙන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ. ඒ නිසා අපිට සැටින් පහර කාපු වෙලාවේ ප්‍රතිකාර කරන්න ඕන වුණා. හිතගෙන ගත්ත වෙලාවේ නිවා ගන්න උත්සාහවත් වුණා. මෙතන ඉච්චර උත්සාහයක් මතුවේ ඉන්නේ නැහැ. ඉන්නේ නැත්නම් මේකේ බරපතලකම නොදන්න නිසා, නොපෙනෙන නිසා. ඒකේ බරපතලකම දන්නේ මේ ගෙවා දමු සසර ගමන හා මේ මොහොතේ මේ ජීවිතය තුළ මේ සසුන තුළ මේ කාර්යය ඉටු කරගත්තේ නැත්නම් ඉදිරි අනාගත සංසාර ගමන කොපමණ කලක් ගත කරන්න වේවිද ඒ කාලය තුල අත්විඳින්න වෙන භයානක අනතුරුදායක දුක්ඛදායක අද්දකින් මොනවද කියන අවබෝධය අපට නොලැබුන නිසා බුදුරජාණන් වහන්සේ උපමා කීපයකින් මේ ගැන පුංචි සටහනක් තබනවා. උන්වහන්සේ ඇක්ටේරිය වනයේ කොළ මිටක් අතට අරගෙන විමසනවා, මහණෙනි මගේ අතේ තියෙන කොළ ගණනද මේ මහා වනාන්තරයේ තියෙන කොළ ගණනද වැඩි? ස්වාමීනි, මේ වනාන්තරයේ තියෙන කොළ ගණනට සාපේක්ෂව ඔබ වහන්සේගේ අතටපත් වෙච්ච කොළ මිට ඉතාම අල්පයි, ඉතාම ස්වල්පයි, පරිත්තයි, ලඝුයි. මහණෙනි, මේ සක්කාය දෘෂ්ටිය දුරු කළ කෙනාට තව විඳින්නට තියෙන දුක මෙන්න මේ හතට ගත්ත කොළ මිට වගේ. සක්කාය දෘෂ්ටිය දුරු වෙනකොට ඈත් වෙච්ච, ඉවත් වෙච්ච, නිදහස් වෙච්ච දුක මේ ඇත්තේරිය වනේ කොළ ගණනටයි. එච්චර දුක් ගොඩකින් නිදිලා නිදහස් වෙනවා සක්කාය දෘෂ්ටිය දුරු වෙනකොට. තවත් වෙනකදී උන්වහන්සේ නියාගට පස්පිඩක් අරගෙන විමසනවා, මහණෙනි මේ මහ පොළවේ තියෙන පස්ද නියාග තියෙන මේ පස් ටිකද වැඩි, කොයි එකද වැඩි? ස්වාමීනි, මේ මහ පොළවේ තියෙන පස් විශාලයි, අනන්තයි. ඊට සාපේක්ෂව ඔබ වහන්සේගේ අතේ නියමත පිහිටි පස් ස්වල්පයි, තාවත්ම පරික්කයි, ස්වල්පයි, ලඝුයි. ගණනය කරන්නටත් සමත් නෑ, ප්‍රමාණවත් නෑ. මහණෙනි, සක්කාය දෘෂ්ටිය දුරු කරනකොට නැතිකර දුක, නැතිවෙච්ච දුක මේ මහ පොළවේ වැලිකිට වගේ. සක්කාය දෘෂ්ටිය දුරු කළ කෙනාට යම් දුකක් ඉතිරි නම් අන්න ඒ ඉතිරිය මෙන්න මේ ඇඟිල්ල මතට ගත්ත වෙලිකට ස්වල්පේ වගේ ස්වල්පයි. අපට මතකයි ඒ සක්හාය දෘෂ්ටිය දුරු කළ කෙනෙකුට මේ සසර ගමනේ මේ කාම භවය තුළ විශේෂයෙන් සරිසරන්න පුළුවන් උපරිම කාල පරිච්ඡේදයක් තියෙනවා. නතේ අට්ඨමං භවං ආදියන්ති. එයා කවදාවත්ම අටවෙනි භවයකට, අටවෙනි ආත්ම භාවයකට ප්‍රතිසන්දිය පිණිස මේ කාම ලෝකයේ සරිසරන කෙනෙක් නෙමෙයි. කාම ලෝකය කියලා කියන්නේ සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6, මේ 11ට කියනවා 11 කාම භූමිය කියලා. සක්කාය දෘෂ්ටිය දුරු කළ කෙනා ඒ දුරු කරනවා සමගම තිරිසන් ප්‍රේත නිරය ආදී අපායෙන් සම්පූර්ණයෙන් නිදහස්. මොනම හේතුවකින්වත් නැවත අපායට වැටෙන්නේ නැහැ සෝතාපන්න කෙනා. එයා මනුෂ්‍ය දිව්‍ය දෙගති උපදිනවා නම් උපදින්න පුළුවන් තව වාර 7යි. එනිසා ඒ සක්කාය දෘෂ්ටිය දුරු කළ පුද්ගලයා කෝලං කෝල ඒක බීජී කෝලං කෝල සත්තක් කත්තු පරම කියලා කොටස් තුනකට බෙදිනවා. ඒක බීජී කියලා කියන්නේ සක්කාය දෘෂ්ටිය දුරු කළ ආත්ම භාවයේ තුලම සසු සංයෝජනයන් දුරු කරලා අනාගාමි භව හෝ රහත් ඵලයේ ලබාගෙන කාම ලෝකයෙන් හෝ සසරින් ඉවත් වෙලා යනවා. කෝලං කෝල කියලා කියන්නේ සක්කාය දෘෂ්ටිය දුරු කළ ආත්ම භාවයේ සිට හත්වෙනි ආත්ම භාවයේ දක්වා අතරත කාලය. දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි මේ ආත්ම භාව අතරත කාලයේ කොතනක හෝ සසු සංයෝජන දුරු කරලා රහත් පදවියෙන්ම සසරෙන් ඉවත් වීම හෝ අනාගාමි භව ලබා කාම භවයෙන් ඈතර වීම සිද්ධ වෙනවා. සමහර කෙනෙක් සත්තක්ඛත්තු පරම හත්වෙනි ආත්ම භාවයේ දක්වාම මේ දෙගතියේ සරිසරලා හත්වෙනි ආත්ම භාවයේ තුල අනාගාමි භව හෝ රහත් ඵලයේ ලැබෙමින් මේ කාම ලෝකයෙන් ඈතර වෙන යනවා, සසරින් ඈතර වෙනවා. එතකොට අපට පේනවා සක්කාය දෘෂ්ටිය යමිකු දුරු කළා නම් ඒ සක්කාය දෘෂ්ටිය දුරු කළ කෙනාට විඳින්න වෙන මේ දෙව් මිනිස් ආදී දෙගතියෙහි කාම ලෝකයෙහි විඳින්න වෙන දුකේ සීමාවක් තියෙනවා. සතරාපාය එහෙම් පිටින් අතහැරුණා. අර මහා මුහුදේ මහ පොළවේ වැලි කෙට ගණනට ඇටේරිය වනේ කොළ ගණනට තිබුණු මහා දුක අතහැරුණා. ඉතුරු වෙලා තියෙන නියාගට ගත්ත අත්තට ගත්ත කොළ මිටක් වැලි මිට සල්පයක් වගේ ආත්ම භව හතක් ඉතිරි වෙලා තියෙනවා. දැන් ඔය සක්කාය දෘෂ්ටිය දුරු නොවුණු කෙනාගේ සසර ගමන කොච්චර දීර්ඝද කියලා කියන්නත් බෑ. ඒ සසර ගමනේ වැඩි කාලයක් පිරිසන් ප්‍රේත අසුර නිරය මේ සිව් අපායයි තමයි වැඩි වාර ගණනක් ගෙවා දමන්න වෙන්නේ. ඒ තැන්වල අත්විඳින්න වෙන දුක ගණනය කරන්න බෑ මේ ලෝකේ කාටවත්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අර උපමාවලින් මේ සක්කාය දෘෂ්ටිය දුරු කරනකොට නැතිවෙච්ච දුක්ඛ දාහයන්ගේ ප්‍රමාණය හා දැන් ඔහුට මේ සසර ගමනේ විඳින්නට වෙනවා නම් යම් දුක. ඒ දුක කොච්චර අල්පද සල්පද කියන අදහස ඒ නිදර්ශන තුලින් පැහැදිලි කොට වදාළේ. ඒ නිසා මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අපට ද අනුශාසනා කළා සියලු දේ අතහැරලා සියලු දේ අමතක කරලා හැකිනම් සක්කාය දිට්ඨි පහනාය සක්කාය දෘෂ්ටිය දුරු කිරීම සඳහා ප්‍රමුඛතාවය දෙන්න කියන අදහස. සක්කාය දෘෂ්ටිය කියලා කියනකොට ඒ තුල කියවෙන අදහස් ගොඩක් තියෙනවා. දිට්ඨි කියලා කියනකොට දෘෂ්ටි කියන වචනය දෙපැත්තටම සාධාරණ වචනයක්. දැකීම, දැක්ම, ඒක මිච්ඡා දිට්ඨි වෙන්න පුළුවන්, සම්මා දිට්ඨි වෙන්න පුළුවන්. දැකීම වැරදි සාගත වෙන්නත් පුළුවන්, දැකීම නිවැරදි වෙන්නත් පුළුවන්. මෙතනදී සක්කාය දෘෂ්ටිය කියන තැනින් අපි කතා කරන්නේ වැරදි දැක්මක් පිළිබඳව. මොන වගේ වැරදි දැක්මක්ද? මූලික වශයෙන් ගත්තොත් සාස්ෘත දෘෂ්ටි, උච්ඡේද දෘෂ්ටි කියන වැරදි සහගත දැකීම් හැටියට නම් කරන්න දක්වන්න පුළුවන් කමකුත් තියෙනවා. අපට මතක පුරුදු හුරු විදිහට කතා කළොත් මේ සක්කාය දෘෂ්ටිය විසි ආකාරයක් වෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන ස්කන්ධ පංචකයක් තියෙනවා. මේ තුන් භවයේම පංචවෝකාර, චතුවෝකාර, ඒකවෝකාර කියලා තුනකට බෙදෙනවා. සතරපාය, මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝක, රූපී බ්‍රහ්ම ලෝක, අසඤ්ඤතලේ හැර ඔක්කොම තැන්වල ස්කන්ධ පහම නියෝජනය වෙනවා. පංච උපාදාන ස්කන්ධයම නියෝජනය වෙනවා. එනිසා ඒ තැන්වලට කියන පංචවෝකාර භව කියලා. අරූපී බ්‍රහ්මතල හතරක් තියෙනවා. ඒ හතර චතුවෝකාර භව. ස්කන්ධ හතරයි නියෝජනය වෙන්නේ. රූපස්කන්ධ ඒතන නැහැ. වේදනා, සංඥා, සංඛාර, විඥාන. තවතනක් තියෙනවා වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන නාමස්කන්ධ නැති රූපේම පමණක් ඇති තැනක්. ඒකට කියනවා අසඤ්ඤතලය කියලා. අසඤ්ඤතලය ඒකවෝකාර එක ස්කන්ධයයි තියෙන්නේ. මෙන්න මේ ස්කන්ධ පහෙන් යම එත්නම් පවතිනවා නම් එතන දුකේ පැවැත්මයි පවතින්නේ. දුකයි පවතින්නේ. සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා. පංචපාදානස්කන්ධයයි දුක කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ අර්ථ දැක්වේ. මේ ස්කන්ධයන්ගෙන් එකක් හෝ කොතනක හෝ පවතිනවා නම් ඒ කියන්නේ දුක පවතිනවා. දුකේ පැවැත්ම. මෙන්න මේ ස්කන්ධයන් පිළිබඳව ඇති කරගත්ත වැරදි දැකීම තමයි සක්කාය දෘෂ්ටිය කියලා අපට තේරෙන විදිහෙන් කතා කළොත් කියන්න තියෙනවා. මේ ස්කන්ධ පහ සතර ආකාරයකින් වැරදි සහගත දෘෂ්ටියට එනවා. අපි රූපස්කන්ධය කියන කොටස ගැන හිතුව රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනී වා රූපං රූපස්මින් වා අත්තානං. ආත්මයත් රූපයත් දෙකම එකක් කොට සලකනවා. ආත්මය රූපවත් කොට දකිනවා. රූපේහි ආත්මය ඇතැයි දකිනවා. ආත්මය තුල රූපය ඇතැයි කියලා දකිනවා. මේ ස්කන්ධයන් පහ මෙන්න මේ ආකාරයෙන් හතරෙන් වැඩි වෙලා විසි ආකාර සක්කාය දෘෂ්ටියක් බවට පත් වෙනවා. මේ විසි ආකාර සක්කාය දෘෂ්ටිය විමසා බලන කෙනෙකුට මෙතන තියෙන්නේ මා මුලින් සඳහන් කළා වගේම සාස්වතහ උච්ඡේද කියන දෘෂ්ටි දෙක. රූපයක් ආත්මයක් දෙකම එකක් කොට දකින රූපං අත්තතෝ සමනුපස්සති. වේදනාවත් ආත්මයක් එකක්, සංඥාවත් ආත්මයක්, සංඛාරයත් ආත්මයක්, විඥානයත් ආත්මයක්. මේ මුලින් සඳහන් වෙන ඒ දෘෂ්ටි පහ උච්ඡේද දෘෂ්ටියට අයිති වෙනවා. විස්සෙන් පහ උච්ඡේද දෘෂ්ටියට අයිති. ඉතිරි 15 රූපය ආත්මේ රූපවත්, වේදනාව ආත්මේ වේදනාවත් සහිතයි, ආත්මේ සංඥා සහිතයි, ආත්මේ සංඛාර සහිතයි, ආත්මේ විඥාන සහිතයි කියන තැනින් 15 කරුණු 15 සාස්වත දෘෂ්ටියටයි වැටෙන්නේ. විෂයාකාරයකින් දැක්වත් එහි කියවෙන්නේ සාස්වත හා උච්ඡේද කියන දෘෂ්ටි ජාල දෙක. දැන් අපි දන්නේ නෑ අපි ළඟ මෙහෙම දෘෂ්ටියක් තියෙනවද කියලා. නමුත් මේ සංසාරයට බැඳ තබන මහා යදම, මහා කඹය බැඳුම සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටිය ලිහුණොත්, සක්කාය දෘෂ්ටිය දුරු කරගත්තොත් ඒ මොහොතේම සතර අපායෙන් මිදෙනවා. දැන් සතර අපායට යන්නේ නෑ කවදාවත්. අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායන. නියත වශයෙන්ම ඒකාන්තයෙන් කාටවත් වළක්වන්න බෑ. සම්බෝධිය රහත් ඵලයේ කරා යනවමයි නියත පුද්ගලයා. සම්මත්ත නියත, මිච්ඡන්ත නියත කියලා දෙන්නෙක් ඉන්නවා. ඒකාන්තයෙන් අපාය යන කෙනෙකුත් ඉන්නවා. ඒකාන්තයෙන් සසරෙන් මිදෙන කෙනෙකුත් ඉන්නවා. මේ සක්කාය දෘෂ්ටිය දුරු කළ කෙනා සම්මත්ත නියත. ඒකාන්තයෙන් සතර අපායෙන් මිදුණු, ඒකාන්තයෙන් අවබෝධය කරා යන කෙනෙක්. පංචානන්තර පාප කර්ම නියත මිත්‍යා දෘෂ්ටියත් මේ කියන කරුණු හයෙන් සමන්වාගතද කවුරු හෝ ඔහුව නිදහස් කරන්න බුදු කෙනෙකුටවත් බෑ. ඒකාන්තයෙන් ඔහු අපාය යනවා. මොන කුසල් කළත් යාට නිදහසක් නෑ. අජාසත් රජුගේ පස්සේ කාලෙක මේ ශාසනයෙන් කොච්චර පින්කම් කළාද? බුදුහාමුදුරුව පිළිබඳව අපමණ ශ්‍රද්ධාවකින් යුක්ත වුණා. ඒ සියලු ශ්‍රද්ධාව, සියලු කුසලයන්ට, සියලු පින්කම් වලට බැරි වුණා. අජාසත් රජුව අපායෙන් ගලව ගන්න. පීත්‍රු ඝාතකේ කර සිට නිසානන්තරි පාප කර්ම කරලා තිබුණා. ආනන්තරේ පාප කර්මයක් කළා නම් යාට නිදහසක් නැහැ ඒකාන්තයෙන් අපායට. හැබැයි නියත මිත්‍යා දෘෂ්ටිය කියන එක ඒකාන්ත නියතයි. හැබැයි මරණ මොහොතේ හරි වෙනස් කරගන්න පුළුවන්. මරණ මොහොතේ හරි මුළු ජීවිත කාලයම මිසදුටුව ඉඳලා හරි අන්තිම මොහොතේ හරි මරණ මොහොතේ හෝ මිසදුටු බව අතහැරියෝ සම්දිටු බවට පැමිණුණු එයාගේ අපාය ගමන වෙනස් කරන්න පුළුවන්. පංචානන්තරේ පාප කර්ම කළ කෙනෙකු නිදහස් වෙන්න නිදහස් කරගන්න බුදු කෙනෙකුටවත් බෑ. එන්නිහා කාටවත් බෑ. එනිසා මෙන්න මේ සක්කාය දෘෂ්ටිය ගැන අපි ටිකක් වැඩියෙන් හොයලා මේ දෘෂ්ටියෙන් අපි බැඳිලාද කොහොමද බැඳිලා ඉන්නේ ඒ බැඳුම ලියාගන්නේ කොහොමද ඒ බැඳුමින් නිදහස් වෙන්න මොනවද කරන්න ඕන කියලා හෙව්වොත් මේක ලියාගත්තේ නැත්නම් සසර ගමනේ අත්විඳින්න වෙන සැබෑ ස්වභාවයේ අත්දැකීම් මොනවද කියලා හොඳින් හිතලා මතලා ගවේෂණය කළොත් අපට මෙහි බරපතලකම හඳුනාගෙන මේන් වහාම නිදහස් වෙන්න ඕන කරන වහාම ගැලවි යන්ට ඕන භයානක අනතුරක් බව දකින්න තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. පින්තුනේ සක්කාය දෘෂ්ටිය ගැන කතා කරනකොට අපට කතා නොකර බැරි ධර්මතා 10ක් තියෙනවා. ඒවට කියනවා දස සංයෝජන කියලා. ඒ දස සංයෝජන දෙකට බෙදෙනවා. උද්දම් භාගීය සංයෝජන, ඌරම් භාගීය සංයෝජන කියලා. උද්දම් භාගීය සංයෝජන කියලා කියන්නේ උඩට උසවන සංයෝජන. ඌරම් භාගීය කියලා කියන්නේ පහළට හෙළන සංයෝජන. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද කියන මේ සංයෝජන පහට කියන ඌරම් භාගය පහළට එන රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා මේ සංයෝජන පහට කියන උඩට ඔසවන උද්දම් භාගය සංයෝජන කියන ඒ පංච ඕරම් භාගයේ සංයෝජන දුරු කළ කෙනාට කියනවා අනාගාමී කෙනා කියලා. පංච ඕරම් භාගයේ සංයෝජන දුරු කළ කෙනා අනාගාමී. උද්දම් භාගයේ සංයෝජන පහ දුරු කළ කෙනා රහතන් වහන්සේ. එයින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ තුන් සංයෝජන එකවර නිදහස් වෙන්නේ ඒ සංයෝජන තුනෙන් විදුණු කෙනාට කියන සෝතාපන්නයයි. කාමරාග ව්‍යාපාද දෙකේ තුනී බව රළු බව අත්හල කෙනා සකදාගාමී කියලා. කාමරාග ව්‍යාපාද අනුසය සහිතව සියල්ල සිඳ දැමූ කෙනාට කියනවා අනාගාමී මහන්සියට. සක්කාය දෘෂ්ටිය හා බැඳුණු සංයෝජන ධර්මතා තුනක් විචිකිච්ඡා සීලබ්බත පරාමාස නමින් කියවේ. සක්කාය දෘෂ්ටිය දුරු වුණොත් විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සෙසු සංයෝජන දෙකක් ඉතුරුවක් නැතුවම ගෙවි යනවා. ඒ නිසා අපිට මෙන්න මේ සංයෝජනය සක්කාය දෘෂ්ටිය දුරු කරන්නට පුළුවන් නම් අන්න ඒ සඳහා අපේ ජීවිතේ ප්‍රමුඛතාවය දිය යුතුයි කියන අදහස අරගාතා ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ අවධාරණය කොට වදාළේ. එතකොට දැන් අපි හොයන්න ඕන අපි කලින් සඳහන් කළා වගේ මේ සක්කාය දෘෂ්ටිය දුරු නොකොට එතනින් එහාට තියෙන කිසිදු සංයෝජනයක් දුරු කරන්න බෑ. මේ සංයෝජන මේ බැඳීම් මේ බැඳුම් වලින් යුක්තද හේතකල් මේ සංසාර ගමනේ සතර පාය ආදී දුගතියෙන් නිදීමක් නිදහසක් ඇත්තේ නැහැ. ඒ සතර ගමනේ මේ සක්කාය දෘෂ්ටියෙන් මිදෙන්න අවස්ථාවක් ලේසියෙන් හමු වෙන්නේ නැහැ. බුදු උපතක් සිදු වෙලා සද්ධර්මයේ පහස ලබන්න කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ලැබුණොත් විතරයි ඒ සක්කාය දෘෂ්ටියෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා දැන් මේ ජීවිතය හරිම වාසනාවන්තයි. අන්න ඒ ගැන හොයන බලන කෙනෙකුට එයින් සිදුවෙන භයානක අනතුරු ඒක දුරු කරගත්තොත් ලැබෙන ආස්වාදය ප්‍රතිලාභය දැනෙන තේරෙන කෙනෙකුට මේ සක්කාය දෘෂ්ටිය දුරු කරන්න හොඳම හොඳ අවස්ථාවක් තමයි අපි මේ ලබාගත් මිනිස් ජීවිතය තුළ අපට උදා වෙලා තියෙන්නේ. එනිසා ඔන්න අපට ඒ ගැන හොයන්න නම් පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධය මේ දෘෂ්ටියෙන් කොහොමද බැඳුනේ කොහොමද බැඳිලා තියෙන්නේ කියලා හොයන්න වෙනවා. මහා පුදුම බන්ධනයක් මේක. දිනක් භික්ෂූන් වහන්සේලා රජගහ නුවර පිඬු පිණිස වැඩම කළ වෙලාවේ දකින්නට ලැබුණා සොරුන් සතුරන් රැස අල්ලගෙන ඇවිල්ලා රජ්ජුරුවෝ නොයෙක් නොයෙක් යදම් වලින් අත්පා බැඳලා දාලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙන භික්ෂුන් වහන්සේලා සවස් කල ස්වාමීනි අද අපි දුටුවා මිනිස්සුන්ව සරුන් සතුරන් පිරිසක් අල්ලගෙන ඇවිල්ලා ලිහා ගන්න බැරි විදිහේ මහත් වූ යදම් වලින් බැඳලා කුටු කරලා තිබුණා මිනිස්සු. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණනි ඒ බඳු යදම් ඒ බැඳීම් එච්චර ලොකු බරපතල බැඳීම් නෙමෙයි. ඒවා කපන්න පුළුවන්. ඒවා ලිහා ගන්න පුළුවන්. එහෙත් මේ සංසාරයට බැඳුණු මහ බැඳුමක් තියෙනවා. එක යකඩ කපන කීතකින්වත් වෙනත් වෙනත් උපකරණයකින්වත් කපලා දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මානසික බන්ධනයක්. ඒ බන්ධනයේ ස්වභාවය කියවෙන තවත් සූත්‍රයක් ගැන කියවෙනවා. සුර අසුර යුද්ධයකදී දෙවියන් සක්‍රයා දෙවියන්ට කතා කරලා කියනවා, යම් විදියකින් මේ යුද්ධයෙන් අපි ජය ගත්තොත් අසුරේන්ද්‍රයා වේපචිත්ති අසුරේන්ද්‍රයව අත් දෙක කකුල් දෙක හිස මේ පස්තන එක් කරලා බැඳලා කුදලාගෙන මගේ ළඟට අරන් එන්න කියලා. වේපචිත්ති අසුරයත් උද්දේට යන සූදානම් වෙලා අසුර පිරිසට කතා කරලා කියනවා, මේ යුද්ධයෙන් දෙයියු පරාද වුණා. සක්‍රයන් හිස පස් වෙනකොට බැඳලා කුදලාගෙන ඉන්න මල් ළඟට කියලා. මේ යුද්ධයේදී මහණෙනි අසුරයෝ පරදිනවා, දෙවියෝ දිනනවා. ඒ කිව්වා වගේම මේ අසුරයව හිස පස් වෙනුව බැඳලා සක්‍රයා ළඟට අරගෙන එනවා. මේ වේපචිත්ති අසුරයා දෙවියන්ට බණින්න බණින්න දෙවියන්ගේ අගුණ කියන්න කියන්න මේ යදම් වල ගැට තද වෙනවා, තව තවත් තද වෙනවා. දෙවියෝ යහපත් දෙවියෝ සත්පුරුසයි, අසුරෝමය අසත්පුරුෂය, අසුරෝමය අයහපත් කියලා දෙවියන්ගේ ගුණ කියන්න කියන්න යදම් ලිහිල් වෙනවා. අන්න හිතනකොට යදම් තද වෙනවා, හිතන අනුදී අනුවම යදම් ලිහිල් වෙනවා. අපිත් මෙන්න මේ සංසාරෙට බැඳිලා තියෙන්නේ වෙනත් වෙනත් බන්ධන වලින් නෙමෙයි. ඒව කපන්න පුළුවන් යකඩ වලින්, කම්බි වලින් බැඳලා තිබුණා. ඒ යදම් කපා ගන්න පුළුවන්. ඒත් අපි බැඳිලා ඉන්නේ සිතුවිලි වලින්. අර හිතන විදිහට වේපචිත්ති අසුරයාගේ යදම් තද වෙනවා. දෙවියෝ නපුරුයි, දෙවියෝ නරකයි, අසුරයෝ යහපත් සත්පුරුෂයි කියලා දෙවියන්ගේ දෝෂය ගැන හිතනකොට යදම තද වෙනවා. දෙවියෝ යහපත් දෙවියෝ සත්පුරුෂයි කියලා දෙවියන්ගේ ගුණ හිතනකොට යදම ලිහිල් වෙනවා, බුරුල් වෙනවා. ඒ වගේ අපිත් මේ සසරට බැඳිලා තියෙන්නේ හිතන විදිහෙන්. අපි යම් විදිහකට හිතන්න හිතන්න මේ බන්ධන තද වෙනවා. සංයෝජන තව තවත් තර වෙනවා. මේ සිටීමේ ක්‍රමය වෙනස් කළොත් මේ යදම් ලිහිල් වෙනවා, බුරුල් වෙනවා, ලිහා ගන්න පුළුවන් වෙනවා. ඔන්න ඔය සංයෝජන තද වෙන විදිය තමයි අපි අයෝනිසෝ මනසිකාරය කියලා වැරදි මෙනෙහි කිරීම කියලා කතා කරන්නේ. වැරදි විදියට හිතනකොට මෙනෙහි කරනකොට මේ සංයෝජන තව තවත් තද වෙනවා. හරි විදියට මෙනෙහි කළොත්, නුවණින් මෙනෙහි කළොත් අන්න යම් විදිහක් තියෙනවා හිතන්න. ඒ විදිහට හිතියොත් මෙනෙහි කළොත් මේ සංයෝජන ලිහිල් වෙනවා. මේ සංයෝජන ලිහන්න වෙන බාහිර ක්‍රමයක් නෑ. ඒක ලිහා ගන්න තියෙන චින්තනයෙන්මයි. සිටීමේ. සිටීමේ ක්‍රියාව දැක්ම දක්වා දිවෙනවා. ඒක දැක්ම කියන තැනකින් අවසන් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මෙන්න මෙතන හරියට දැකලා හරියට හිතුවොත් හරියට මෙනෙහි කළොත් සම්මා දිට්ඨියෙන් දැකලා සම්මා සංකප්පයෙන් හරි කල්පනාවට නිවැරදි කල්පනාවට නිවැරදි මානසිකාරයට බැසගත්තොත් අපටත් පුළුවන්කම තියෙනවා මෙන්න මේ බැමි ටික ලිහා ගන්න. අන්න ඒ ලිහින විදිය බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. අපි දැන් හොයන්න ඕන මෙන්න මේ බැමි වලින් නිදහස් වෙන්න. මේ සංයෝජනයන්ගෙන් නිදහස් වෙන්න කොහොමද මේ දිහා දකින්නේ? කොහොමද මේවා ලිහෙන විදිහට හිතන්නේ මෙනෙහි කරන්නේ? ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තථාගත ධර්මය තවදුරටත් අපිට මෙන්න මේ ප්‍රශ්නය निराकरणය කර ගැනීම සඳහා සෙවිය යුතුයි විමර්ශනය කළ යුතුයි කියන තැන අපි පිළිතරන්නත් ඕන. පිළිතල විතරක් මදි ඒ සඳහා උත්තර හොයන්න ඕන. එක එකරයකින් දෙකකින් බැරි වෙන්න පුළුවන්. නැවත නැවත මහන්සි වෙලා හරි ඒකට උත්තරයක් හොයාගන්න ඕන. ඊළඟට අපි ටිකක් බලමු. ඇත්තටම අපි මේ දෘෂ්ටි වලින් මේ රූපාදී ස්කන්ධයන්ට බැඳිලා ඉන්නේ කියලා. රූපය ආත්මයේ කොට, ආත්මයේ රූපවත් කොට, රූපේ ආත්මයට, ආත්මයෙහි රූපයට නිබඳු දෘෂ්ටි අපි ළඟ තියෙනවද? ලියන්න වෙන්නේ තියෙනවා නම් තියෙනවද කියලත් අපට තේරුමක් නැහැ. ඒත් අපි හැමෝම ළඟ මෙන්න මේ දෘෂ්ටි ජාලයන්ගෙන් යම් යම් දෘෂ්ටි ස්කන්ධ පහ පිළිබඳවම තියෙනවා පවතිනවා. අපි තේරුම් ගන්න පුළුවන් එක තැනක් නිදර්ශනයක් කොට දැක්වුවොත් අපි අපේ ගෙදර ජීවත් වෙන කෙනෙක් ගැන අපි හිතුවොත් අපි හිතමු අපේ අම්මා කියලා. අම්මා ජීවත් වෙලා ඉන්නකන් අපි අම්මා අම්මා කියලා කතා කරනවා යමකට. අපි හිතමු ඔය අම්මා මිය ගිය වෙලාව මිය ගිය දවස අපි සිහි කරගත්තොත් ඔන්න අම්මා මිය ගිහිල්ලා පෙට්ටියක් මත ඒ දේහය තැන්පත් කරලා ගෙදර ගෙනල්ලා තියෙනවා. දැන් අපි මොකද්ද කතා කරන විවාහාරය? මේ පෙට්ටිය මත තියෙන්නේ කුමක්ද? අම්මගේ දේහය, අම්මගේ නිනිය. දැන් අපි මෙච්චර කාලයක් අම්මා අම්මා කියලා කිව්වේ කුමකටද? දැන් අම්මගේ මිනිය කොහමද? අම්මා මේක ඇතුලේ ඉඳලා ගිහිල්ලා දැන් අම්මට අයිති දෙයක් විතරයි මෙතන ඉතුරු වෙලා තියෙන්නේ. අම්මට අයිති දෙයක් පෙට්ටිය මත තියෙනවා. අම්මගේ නිනිය. අම්මලේ. දැන් අපි හොයලා බලන්න ඕන අම්මා කිව්වේ කොමකටද මෙච්චර කාලයක්? අන්න එතනදි පේනවා මේ රූපයේ ඇතුලේ තමයි අම්මා ඉඳලා තියෙන්නේ. රූපයේ තමයි ආත්මය තිබිලා තියෙන්නේ. දැන් ආත්මය ඉවත් වෙලා ගිහිල්ලා රූපේ ඉතුරු වෙලා. රූපේ ආත්මය ඇත. රූපේ අම්මා ඇත. කියන අදහසේ අපි ඉඳලා තියෙනවා. දැන් රූපේ ඉතුරු වෙලා ආත්මය ඉවත් වෙලා ගිහිල්ලා අම්මා ඉවත් වෙලා දැන් අම්මට අයිති දෙයක් වෙලා දැන් අපි බැලුවොත් මෙච්චර කාලයක් අපි අම්මා කියලා ඇසුරු කළේ අම්මා කියලා කතා කළේ කුමක්ද මේ සජීවී කය රූපය දැන් මියගිය මොහොතේ පටන් ඒක අම්මගේ නෙවෙයි. ඒක අම්මට අයිති දෙයක්. අම්මා නොවේ. අම්මට අයිති දෙයක්. දැන් ඔන්න ඔය විදිහට තමයි අපි මේ රූපාදී ස්කන්ධයන්ට බැඳිලා තියෙන්නේ. දැන් කවුරුවත් හිතලා නෙමෙයි කියලා නෙමෙයි අපි කවුරුත් මෙන්න මේ මතේ ඉන්නවා. මේක තමයි සක්කාය දෘෂ්ටිය. මේක තමයි ලෝකේ පැවැත්ම. ඔන්න ඔය අදහසින් හිත මුදව ගන්න පුළුවන් නම් ඇත්ත දැකලා මහ පොළොවේ වෙලි කැට ගණනින් විඳින්න වෙන දුක ඉවත් කර ගන්න පුළුවන්. එනිසා අපි රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය මෙහෙම එකක්ම මෙන්න මේ විදිහේ දෘෂ්ටීන්ගෙන් අපි අල්ලගෙන තියෙනවා. මෙන්න මේ දෘෂ්ටි මේ රූපයෙන් අතහැරෙන විදිහට වේදනා සංඥා සංකාර විඥාණයෙන් අතහැරෙන විදිහට අපි කොහොමද බලන්නේ කොහොමද හිතන්නේ කියන වැඩපිළිවෙලට පැමිණීම තමයි ධහමට පැමිණීම දර්ශනයෙන් යුක්ත වීම දර්ශනයෙන් පැමිණීම කියන අදහස් වලින් වචන වලින් පැහැදිලි කරලා තියෙනවා. දර්ශනීය සම්පන්නෝ දර්ශනීයෙන් යුක්ත වුණා. දිට්ඨි සම්පන්නෝ දෘෂ්ටියෙන් දර්ශනයෙන් යුක්ත වුණා. දිට්ඨි සම්පන්න වුණා. මේ හැම තැනකින්ම අදහස් කරන්නේ මෙන්න මේ සක්කාය දෘෂ්ටි මේ බැඳුම දුරු වෙන විදිහට දකින්න බලන්න හිතන්න පුළුවන්කම ලබාගත්ත කෙනා. ඉතින් අපටත් මෙන්න මේ ජීවිතයේදී මෙන්න මේ බැඳුම ලිහෙන විදිහට දකින්න මේ බැඳුම ලිහෙන විදිහට හිතන්න පුළුවන්කම ලබාගත්තොත් අපටත් පුළුවන් වේවි ඔබටත් පුළුවන් වේවි අර බුදුරජාණන් වහන්සේ නියාගට ගත්ත පස් පොදක් මහ පොළොවේ ඇති පස් ස්වභාවයක් සසඳමින් කළ දේශනාව තුළ නියාගට ගත්ත පස් පින්ද වැනි බොහෝම ස්වල්පයයි ඉතුරු වෙන්නේ දුක මෙන්න මේ දැක්මට එන්න පුළුවන් වුණොත් මහා පොළොවේ වැලි කැට ගණනට අත්විඳින්නට තිබුණු මහා දුකකින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි මෙන්න මේ රාත්‍රියේ අදිස්ථානයක් ඇති කරගනිමු. කොහොම හරි මේ ජීවිතය තුළ අනිත් හැම දෙයකටම වඩා ප්‍රමුඛතාවය මෙන්න මේ සක්කාය දෘෂ්ටිය දුරු කිරීම සඳහා දෙනවා. ඒ සඳහා සොයාගත යුතු, ඒ සඳහා අසාගත යුතු, ඒ සඳහා දරාගත යුතු යම් ධමයක් ඇත්තම්, යම් පිළිවෙතක් ඇත්තම්, ප්‍රතිපදාවක් ඇත්තම් හොයාගෙන මමද කෙසේ හෝ මේ මහා දුකකින් නිදහස් වෙනවා කියන අදහස අදිස්ථානය හිතට නගාගෙන ඒක ක්‍රියාවට නගන්න, ක්‍රියාවට නගන යථාර්ථයක් බවට ජීවිතය පත් කරගන්න මේ රාත්‍රියේ පටන්ම අපි උනන්දු වෙමු, උත්සාහවත් වෙමු. මෙන්න මේ සක්කාය දෘෂ්ටිය හඳුනගෙන සක්කාය දෘෂ්ටියෙන් මිදෙන මඟ, මාවත, දැක්ම, දර්ශනය කුමක්ද කියලා හඳුනාගෙන මේ ජීවිතයේ බැරි නම් මේ ගෞතම බුදු සසුන ගෙවි යන්නට මත්තෙන් මේ උතුම් දර්ශනයෙන් යුක්ත වෙලා, ditthi සම්පන්න වෙලා, මේ මිත්‍යා දැක්මින් මිදිලා ලෞතුරු මගේ ප්‍රතිලාභ ලබන්නට, සැනසීම ලබන්නට අපිද වාසනාවන්තයෝ වෙමු කියන අදහස හිතට නගා ගන්න හැටියට මතක් කරමින් අපේ අනුශාසනාව මේ නිමාවටපත් කරනවා. ඒ අදට වර්ෂ දෙකක, මාස දෙකකට ඉහත හදිසි අනතුරකින් අභාවයට පත්වන්ට යෙදුණු ඒ දයාබරමේණියන් වහන්සේ ඇතුළු ඔබ අප හැම දෙනාටම, හැදු වැඩු ගුරු දෙමාපිය දූ දරු පවුල්වල සියලු දෙනාට උතුම් වූ නිර්වාණ අවබෝධය, සත්‍ය අවබෝධය, ධර්ම අවබෝධය පිණිස, දෙලොව සාන්තිය රැකවරණය පිණිස මේ පින මේ මොහොතේ පටන්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශත්තා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ධර්ම ශ්‍රවණී කිරීමෙන්, ධර්ම දානමින් අපි සිද්ධ කරගත් මේ උතුම් පින අපි හැම දිනාටත් හේතු වැඩි ගුරු දෙමාපිය දූවරු පවුල් වල සෑම සියලු දිනාටත් සසර දුක් ගෙවා ලබන උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස, මග තියා දෙන කල්යාණ මිත්‍ර ඇසුර පිණිසම මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මතු දිනක බුදුවලක් සනසනාරේ මෛත්‍රී විනාත මෙත් බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත්, අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ශාසන මාමක උපකාරක සියලු දෙවියන්ටත් මේ පින් අත්පත් වේවා, දිවිසුරු වැඩි දියුණු වේවා, පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙත්වායි සාදු කියලා දෙවියන්ට කිව්වා. නමින් මිය පරලෝකයේ ඒ දයාබර මෑණියන් වහන්සේ ඇතුළු දෙකුලයන් හිමිය පරලෝකයේ යම් තාක් ඥාතීතයි සීන් වේ නම් ඒ හැම දිනාටම ඔබ අප හැම දිනා නමින් මිය පරලෝකයේ මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරු හිතවත් අසල්වැසි හැමටත් මේ පින් අත්පත් වේවා, සසර ජීවිත සුවපත් වේවා, දුක්ඛිරි සංසාර ගමන නිමා කොට සාන්ත නිවනින් සැනසෙත්වායි සාදු කියලා කියනවා. ලාල් විජේසිංහ මහත්මයා, නෝනා මහත්මිය දරුවන් ඇතුළු මේ හැම දෙනා ඒ තම ආදරණීය මෑණියන් වහන්සේගේ උදාර ගුණ සිහි කරගෙන ඒ මෑණියන්ට උපහාර පිණිස ගෞරව උපහාර පිණිස සසර ගමනට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස මේ සිද්ධ කළ ධර්ම දානමය පින්කමට සම්බන්ධ වුණු මේ හැම දිනාටමත් අපි හැම දිනාටත් මේ වෙලාවට කයින් කනින් බැරි වුණත් සිතින් මේ මොහොතට සම්බන්ධ වෙන්නේ පියතුමන් ඇතුළු පවුලේ හැම දිනාටම මේ පින් 100ක්පත් වේවා සසර ජීවිත සුවපත් වේවා දුක් පිරිබයංකර ගෝර සසර ගමන නිමා කොට උතුම් වූ නිවනින් සැනසීම ලබන්නට නිවනින් සැනසෙන අතුරු දුෘෂමාන අදුෘෂමාන උවදුරු බාධක දුරුව නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සියලු යහපත සාන්තිය සලසාලන්නට සියලු යහපත් ප්‍රාර්ථනා සමුර්ධ කරගන්නට සසරේ සරණාතුරු නරක ආදී දුකති බයින් සාපිපාස ආදී දුකින් ඈතරවන්නට මේ පින මේ මොහොතේ පටන්ම හැමත උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවං සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සූපත්